පංචේන්ද්‍රියන් අක්‍රියව තව ප්‍රශ්නයක්. පංචේන්ද්‍රියන් අක්‍රියව මරණාසන්න මොහොතකදී භවාංග චිත්තේට අරමුණු වනුයේ දුකක් ශෝකයක් බයක් එන්නා වූ හැඟීමක් දැයි පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මෙන්න මේකයි හේතුව. මේ භවාංග චිත්තේට අරමුණු වෙන්නේ කිව්වහම භවාංග චිත්තයකට අරමුණු වෙලා තියෙන්නේ ඊට ඉස්සෙල්ලා අධ්‍යයනය ලැබූ කර්ම කර්ම නිමිති ගති නිමිති. ඒවා නිසා හටගත්තා වූ යම්කිසි ගතියක් ඇත්නම් අන්නේ ගති ලක්ෂණයයි අරමුණු වෙන්නේ. භවාංග චිත්තේ වෙන එකක් අරමුණු කරන්න බෑ. මේ සත්වයාගේ අධ්‍යවත් වල සැරිසරනකොට පටිසන්ධියක් ලැබුවා නම් කවදාහරි ඒ අධ්‍යවෙන් චුත වෙන දවස වෙනකන් අතරමැද පහළ වෙන්නා වූ එහි භවාංගයේ උපම් භවාංගයේ අරමුණු වෙන්නේ අන්නේ පටිසන්ධිය ලබන්නීමට හේතු වෙන්නා වූ වෙලාවෙදී යම් කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් ආවා. ඒ කර්මයේ කර්ම නිමිත්තට ගති නිමිත්තට අනුකූලව ඇති වෙන්නා වූ ගති ලක්ෂණේ අරමුණු වෙනවා භවාංගයේ. ඇසකන දිවනාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ අක්‍රිය වෙලා මරණසන්න මොහොතක් ආවා. මනෝද්වාරයේ ක්‍රියාත්මකයි. ඒ මනෝද්වාරයේදී ඇසකන දිවනාසය ශරීරය ක්‍රියාත්මකව ඉන්න කාලෙදී කරලාද යහපතෝ අයහපත් දෙයක් තිබුණා. ਉਹ කරලාද සුචාරිත දුචාරිත කටයුතු තිබුණා. ඒ වේදී යම්කිසි විදිහක ਉਹ පවත්වාගෙන ආපු භවාංගීත යම්කිසි ගති ලක්ෂණයක් තිබුණා. අන්නේ ගති ලක්ෂණයේ අභිභවය යන්න පුළුවන් ශක්තියක් නිකුත් කරලා තිබුණා. අන්නේක මනෝද්වාරයේ නැగిලාවිලා භවාංගී නෙමෙයි කියන්නේ භවාංග උපච්ඡේද වෙලා මනෝද්වාරයේ ආවර්ජනය කරලා ඒ ගත යහපත් හෝ අයහපත් අරමුණට මුල් කරගෙන චිත්ත වීතිය පහළ වුණා. අන්නේ චිත්ත වීතිය අර ඊට පෙර ගෙනාපු භවාංගී ශක්තිය අභිභවය යන්න හොඳින් හෝ නැරකින් හේතු වුණා. අන්නේ විලාදී භවාංගී විදහැරලා යලි පටිසන්ධියක් ඇති කරගන්න. අන්නේ ඒකට අරමුණු වෙන්නේ අපි ඉතින් කරලාද සුචරිත හෝ දුචරිත යත් බැවි ජීවත් වෙලා ඉන්න කාලේ කරපු දෙයක්. ඒ භවාංගී අභිභවයන ශක්තිය තිබුණ නම් ඒ භවාංගී විදලා චිත කරන්න හේතුවක් නැහැ. ඒකාන්තයෙන් එබඳු භවාංගී ශක්තිය විදලා චිත කරන්න හේතු වෙන්නේ ගරුක කර්ම කියලා කොටසක් තියෙනවා. ගරු කර්ම හොඳ පැත්තෙන් නම් ධ්‍යාන ලැබුවා ඥානලාභය ලැබූ මහත්ගත පුණ්‍ය කර්මයේ මුල් කරගෙන අර ග්ලෞක් මේ කාමාවචර වාසීන් ලෝකයේ ගෙනාපු ඒ කාම අධ්‍යවක් ඉන්නන්ට විච භවාංගයේ බිඳහැරලා ඒ චුත්‍ය කරලා හිටන් නැවත පටිසන්ධි වශයෙන් පහළ කරනවා. අර නවාංග භවාංග පරම්පරාවක් ඇති කරන යහපත් වැඩ. මව් මැරීම පියා මැරීම වැනි හිංගි හිංසා කරන මහ අවැඩක් කරලා තිබුණා. ඒකාන්තයක බලවත් වැඩි නරක පැත්තට අර සුගති මනුෂ්‍ය භවාංගීත ඇති කර වූ ශක්තිය ඉක්ම ගිහිල්ලා හිත වීතිය පහල කරලා ඒකෙදි ගෙනත් දෙන ඵලයෙන් අර භවාංගී විඳහරිනවා. චුත කළා පටිසන්ධියක් දෙනවා. දුගති භවාංගියක් ඇති කරනවා. දුගතියට පත් කරනවා එතකොට. කෝක හරි භවාංගියක් යනවා නම් යම්කිසි උපතක් ලැබලා භවාංගීට අරමුණු වෙන්නේ පටිසන්ධිය ලබන්න මොහොත වෙනකොට යම් කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් අරමුණු වුණා. ඒ අරමුණට අනුකූලව ඇති වෙන ගති ලක්ෂණ. අරමුණ අරමුණු කරන්නේ පටිසන්ධි ලබන්න අවස්ථාව එනකොට විතරයි. ඒකෙන් ඇති වෙන ගතිය තමයි ඊළඟ භවංගය ඇති කරන්නේ. ඒක දිනා ගතිය කොහොමද උපත කොහොමද කියලා බුදුන් වහන්සේ අහනවා බොහෝ කෙනා කෙනෙක් මලාට පාව. ගතිය මොකද්ද කියලා අහන්නේ අරමුණ මොකද්ද කියලා නෙමෙයි. අරමුණක් දෙන්නේ ගතියක් හට ගන්නවා. කෙනෙක් පිහියෙන් අයින්දිනවා දැක්කොත් එහෙම මරණසන්න මොහොතක කර්ම නිමිත්තක් මතුවලා ආව නම් එහෙම ඇති වෙනවා බයක්. දැන් මට පිහින් ගන්න. අනාථ වුණා වගේ මට කර කියා ගන්න දෙයක් උත්. මට නැගිට ගන්නවත් බැහැ. අර මට පිහින් අයින් දෙයක. දැන් මොකද කරන්නේ? අර දුගතියට හේතු වෙන්නා වූ කර්ම වේගයේ කර්ම නිමිත්ත ආපු හැටි. දැන් ඊළඟ උදේ කර කියා ගන්න කිසිම දෙයක් නැහැ. අනාථ වෙලා. අනාථ හිතකට වත් වුණාට පස්සේ අපසල විපාකයක් නේ ආවේ. දැන් ඉති කරන් දෙයක් නැහැ. ලැබිච්ච හැටි කර දුක හෝ බාර ගන්න වෙනවා. ජීවත් වෙන්න ඕනේ විඳගෙන හරි. අදහස ඔබ වෙනවා. අනාථ හිත පහළ වෙනවා. අනගත හිත පහළ නම් අනාථ විදියට. කරන් දෙයක් නැහැ. ආපෙක තීරණය කළා. මම මේකට මෙසේ කළ යුතුයි පැනලා දිවිය යුතුයි කියලා හැකියාවක් නැතුව ගියා නගේ. ආපිකර වින කරන්න දෙයක් නැහැ අනාථ වෙලා. ඊ අනාථත්වයට ගෝචරලා ජීවත් වෙන්න ඕන කියන හැඟීම එනවා. ඒක ජීවිත ආසාව ඇති නැති නිසා. ජීවිත ආසාව නිසා ජීවන පැවැත්මට හේතු වෙන්නා වූ හිත නිපදවන. ලැබිලා තියෙන අරමුණ මහා අනිෂ්ඨ එකක් නම කොරන දෙයක් නැහැ ජීවත් වෙන්න ඕන. ඒකේ පැනලා යන ක්‍රමයක් දකින්නේ නැහැ. අන්න අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ හිත කියලා හිතක් හත ගන්නවා. ඒ හිතේ ස්වභාවය මොකද්ද? ඊට පස්සේ අර අරමුණ දැක්ක වෙලාව ඉවරයි. දැන් ආපු ගති ලක්ෂණේ අයින් කරන්න විදිහක් නැහැ. නව සිටිවිලක් හිතා ගන්න විදිහක් නැහැ. අසකල දිවනාසේ ශාරීරියේ දුර්වලයි. පංචේන්ද්‍රිය මුල් කරගෙන හටගත්තා වූ චිත්ත වීති පහල කිරීමේ හැකියාව නැති වෙනවා බාහිර චිත්ත වීති. මනසර ගත්ත ආපු ගතිය මොකද්ද? ගතියම අරමුණු කර කරලා හිත පහල වෙනවා. අන්න පහල වෙනකොට නැවත සංදී වුණේ ඒ ගතිය. පවාංගිය වුණේ ඒ ගති ලක්ෂණ. අන්න ඒක තමයි ගතිය වුණේ. ඒ ගතියෙන් ඔහුට අනුකූල වන්නා වූ කර්ම ශක්තිය ගොඩ නැගිලා අනුකූල වන්නා වූ අධ්‍යව කරා ගෙනියන. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් දුකක්, ශෝකයක්, බයක් ඒව ඇති වෙන්න හේතුවක් වෙන්නේ. තමා විසින් අරමුණු කරලා ඉඳන් පුරුදු කරලා තිබිච්ච වූ තමා විසින් කරලා තිබුණා වූ අවිස්සියක් අසාධාරණයක් කරලා තිබුණා. ඒක එවෙලෙ සිද්ධ වෙනවා වගේම ඒකට ප්‍රතිචාරය නැగిලා එනවා. නැగిලා ඇවිත් ඉතින් ඒක තමයි කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් අරමුණු වෙලා එන්නේ විපාක වශයෙන්. අන්නේ ඉන්නව අරමුණ නිසා තමයි දුක් වෙන්න වෙන්නේ, ශෝක වෙන්න වෙන්නේ, බය වෙන්න වෙන්නේ. එහෙම එකක් ආවොත් ඔය ටික සිද්ධ වෙනවා. ඒකකින් කරන්න දෙයක් නැහැ. කර්ම වේගය ගිනත් දෙන්නේ නැහැ. ඉතින් දුකක් ශෝකයක් බයක් වගේ දෙයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ එහෙම වෙලාවට. මරණාසන්න වෙලාව කියන එකක් අපිට දකින්නකොට අපි ගොඩනගාගත්ත බයක් තියෙනවා. මැරෙයි කියන බය. මරණාසන්න මොහොතේදී මේක දැනෙන්නේ. ඒ ජීවත් වෙලා ඉන්නකොට තමයි මරණයට බය කියන එක එන්නේ. දැන් මම මැරෙන්න යනවා කියන හැඟීමක් ඒ මොහොතේ ඉන්නේ නැහැ. මැරෙනවායි කියන හැඟීමක් නෙමෙයි මරණ මොහොතේ ඉන්නේ. ඒ මොහොත ක්‍රියාත්මකයි. ජීවත් වෙලා ඉන්න කෙනෙකුට සිද්ධ වෙන දෙයක් හැටියටමයි බේරෙන්නේ. දැන් මේ කය වැහැරිලා නේද? කය පණ නැහැ නේද? ඇස් පේන්නේ නැහැ නේද? කන් ඇහෙන්නේ නැහැ නේද? ඇඟට දැනෙන්නේ නැහැ නේද? නැගිටින්න බෑ නේද? මේ ආදී ඔක්කොම දැනෙන්නේ පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයේ ක්‍රියාත්මක වෙනකම්. ඒ ගත්ත ඔක්කොම දෘෂ්ටි එතෙදි ක්‍රියාත්මකයි. දැන් හොඳට පැහැදිලි දෙයක් කියනකම් අපි හීන දකින අවස්ථාව. ඇසත් නිදි, කනත් නිදි, නාසයත් නිදි, දිවත් නිදි, කයත් නිදි. මනස ඇහැරලා. හීනේ වේනවා. දැන් අපි මැරිච්චායි හීනේ දකින්න. අම්මා දකින්නවා, තාත්තා දකින්නවා. එන්න තව කවුරු හරි දකින්නවා. මැරිච්ච පුද්ගලයා. දැන් ජීවත් වෙලා හොඳ සිහිය ගිනිලා ගියම ওই පුද්ගලයා දැක්කම මොකක් වෙයි? මැරිච්ච කෙනෙක් මේ හොඳ සිහියෙන් ඉඳලා කොතන හරි මුල්ලගේ දැයි ඉන්නවා දැක්කොත් එහෙම ගේ තනියෙන් ඉන්නකොට එහෙම කොච්චර බයක් වෙයි? දැන් මරණාසන්න අපි හරි නිදා ඉන්න මොහොතේ අපි දකින්න. අපිට බය පොඩ්ඩක්වත් තියෙනවා. මේ මැරිච්ච කෙනා පේනවා කියලා අදහසක් එනවා. එහෙම මොකුත් ඉන්නේ නැහැ. මැරිච්චා ඕන තරම් හීනෙන් දකින්න. දැකම කවදාවත් අපිට එහෙම බයක් එන්නේ නැහැ. සමාගමගේ ඇඟේ ඉල්ලෙන් දෙයලා. කතා කරන කිසිම බයක් නැති කියන්නේ ඒක කතා කරමු. හොඳයි ඒ මැරිණාම හීනෙන් දැකපේ කෙනා හැවැහින් ආව නම් එහෙම කතා කරයි. එන්නේ යකී කියලා මරන් දින කෑ ගහලා දී නැති කියලා අද වැඩේ. හරි වයයි භූතිකාව. අන්න ඒකයි කියන්නේ මේ පංචේන්ද්‍රිය ගෝචර මනසෙන් ගත්ත දත්තයන් එක පැත්තක්. නමුත් ආධ්‍යාත්මිකව පංචේන්ද්‍රිය ගෝචර ක්‍රියාකාරීත්වය මනසෙන් අතර වෙලා මනේන්ද්‍රිය පමණක් ක්‍රියාත්මක වෙන අවස්ථාවල හීන දකින්න අවස්ථාව වගේ ස්වභාවය තව එක. මේ විලාසිතිය ඇති වෙන්නේ එහෙම ක්‍රමයක් නෙමෙයි. ඒ වගේම ප්‍රතිචාර දක්වන්නත් බෑ. අපිට ඕන විදියට. හිතලා කරන්න බෑ. අලියේ පනනවා පේනවා. එහෙනම් සරපේ කණ්ඩිනවා පේනවා. දැන් මම පැනලා දුනාද පොල්ලක් අරන් ගහලා වරනවාද ඒ જાතියව හිතන්න බෑ. ආපු අරමුණට වහල් වෙලා හිටන් ඉඳ වෙයි. වෙන දෙයක් කරන්න හැකියාවක් දැන් මේ ප්‍රകൃති தත්වෙන් ඉඳගෙන නම් අතේ තීරණ හුඟා තියෙනවා. ණය කණ්ඩ පයි ගන්න තියෙන හුඟක් තියෙන එක පැනලා දුවන ඔකේ බේරේ එක පොල්ලක් අරන් ගහලා උන් මරලා දාලා මම බේරේ ඔහොම නේ හිතවිලි ක්‍රියාකාරීත්වයන් උපක්‍රම එකක් නැහැ ගන්න පුළුවන් සීනේ ණය කණ්ඩ පන දැන් අපිට පුළුවන් ද කොහේලකට අපිට ඕන ප්‍රතිකාර කරන්න සංචාර දක්වන්න අපිට හැකියාව ලැබෙන එක සීනේම ගොඩනගෙන කියලා ආවා ඒක කළ හැකියි පැනලා දුවන්න හැකියාව සීනේම ගොඩනගෙන කරලා දුවන්න පුළුවන් ඒ වෙන නම් කරන්න බැහැ මෙන්න මේ වගේ යකිසි අපසල විපාක උපේක්ෂා සහගත සම්පීන හිතක් පහළ වුණා නම් ඒ වෙලාව අන්න ඒ වගේ අනාථ තත්ත්වයටපත් වෙනවා අපිට කරන්න දෙයක් නැහැ ආපෙකට මොන දෙන්න වෙයි බයෙන් කෑ ගැහුවා හරි කරන්න දෙයක් නැහැ ගති ලක්ෂණ ඒකයි ඉන්නේ අනාථ ගති ලක්ෂණයක් පහළ වෙනවා අපි සමහර හිින දකින්න අපිට ජයග්‍රහණය නෙමෙයි ඒ දැයි සියල්ලම මැඩපවත්වාගෙන ජයග්‍රහණය කරනවා. ඒකත් අපි කල්තියා හිතලා කරන එකක් වද උපක්‍රම තියෙන්නේ ඒ මොහොත ගොඩ නගන එකක් නෙමෙයි. ඒකත් හීන ස්වභාවය මේකයි. එහෙම හැකියාවක් තිබුණේ. අන්න ඒ වගේ සෝමනාත සාගත ඥාන සම්පවිත හිතකින් ඥාන සම්පවිත සසංකාරික හිතකින් එතකොට ඥාන විප්‍රවිත හිතකින් විප්‍රවිත සසංකාර හිතකින් මේ ආදි වශයෙන් කුසල් සිත් අටක් තියෙනවා. අන්නේ කුසල් සිත් අටක විපාක වශයෙන් එන්නේ හිතකින් උපදිනා නම් එහෙම අපිට අන්නේ හැකියාවක් ලැබෙනවා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් කර්ම ශක්තියම ගොඩනැගෙනවා ඒක නරක පැත්ත නෙමෙයි හොඳ පැත්ත අන්නේ හිතවල අලෝභ ආදේශ අමෝහ ගති ලක්ෂණී ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා අන්නේ හැකියාව ආපුහම සුගති ගාමී වන්නා උප්පත්තියකට හේතු වෙන පටිසන්ධියක් ඒකෙන් ලැබෙනවා ඒක හරි තීක්ෂණලා ඒ පැත්තටපත් වෙනවා සමහරවල් හොඳ පැත්තක් යන්තවර තියෙනවා අපේ සියලු ආකාරයෙන් හොඳ නෙමෙයි. මිනිස්සේ කියලා Tamanta යමක් හිතලා කරා ගන්න බැරි විදිහ මානසිකත්වයක් ඇති කරන ඒකත් ලැබිච්ච හැටියෙන් ක්‍රියාත්මක කරන අවිතක් වෙන දෙයක් කරන්න බැරි. එහෙම තත්ත්වයක් පත් වෙන එකක් ඇති නා කුසල විපාක උපේක්ෂාගත සම්පීන හිත කියලා ඒකට කියනවා. කුසල විපාකයක් නයි ලැබුණේ. හැබැයි බොහොම පුංචි ලාභාවක්. මනස අද්දවක් ගෙනත් දෙන්න හැකියාව ලැබෙනවා. හැබැයි හිතුව විදිහට තීක්ෂණ විදිහට ක්‍රියා කරන මානසිකත්වයක් ගොඩ නගන්න බැහැ. මන්ද බුද්ධි කියන වෙලාව උපදිනවා. අන්නේ එකකින් ඒක උපදිනවා. අර මහා කුසල් සිත් අට කියන එකේ ලැබෙන විපාක සිත් අටෙන් උපදිනවා. එකින් එකේ මට්ටමට බලවත් ශක්තියක්, ඥාන ශක්තියක් පිහිටන ක්‍රියාකාරී හැකියාවක්, කර්ම ශක්තියම උරුම කරනවා. කර්ම ශක්තියම ඔහු විතෙන්ද මෙහෙයවනවා. ඒ නිසා ඒක හිතෙන් උපදින කෙනාට එහෙම ශික්ෂණ හැකියාවක් ලැබෙනවා. ලැබෙන්නේ ඔය ප්‍රවේ. ඉතින් දුකක් ශෝකයක් බයක් අරමුණු වෙනවනම් අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ හිතා. ඒ සපක් හදට ආරමුණු වෙනවා. ඒ වගේම Tamante යහපතක් කරන්න පුළුවන් දෙවැනි ක්‍රියාකාරීත්වයක් ආරමුණු වෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. ඒවා Taman විසින් කරන ලද්ද දියන්නේ ගොඩ නැගිනා විපාක හිත ඉදන්නේ. ඒ විපාක හිතේ ප්‍රතිචාර දක්වන ශක්තියත් ඒ ශක්තියම ගොඩ නගලා ප්‍රබෝධ මානසිකත්වයක් ඇති කරලා එහෙම තත්ත්වයට පත් කරනවා. ඒ හීනෙන් පේනවා වගේ තත්ත්වය තව හුඟා පැහැදිලිලා තමයි මරණාසන්න මොහොතක ඒ මොහොතේ ඇති දෙයක් වාගේම පේන්නේ. හීනතර හුඟ බලවත්. ඒක ලාංඡනය තමයි හීන කියන්නේ. හීනේ පේන ස්වභාවයක තේරුම් ගන්න එකක් විතරයි. ඉතින් අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ.